You're with SBS Radio.
අපි අද වැඩසටහනෙන් සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ නම ඉදිරියට ගෙන යන්නට. එහෙමත් නැත්නම් මේ ලෝකයට තවත් සුවිශේෂී සොයා ගැනීමක් කරන්නට දායකත්වය ලබා දුන්නු ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් සමගින් කතා බහ කරන්නට. ඇය දැනට කැනඩාවේ සස්කැචුවන් විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක් වශයෙන් කටයුතු කරනවා, විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය සඳහා වූ අංශයේ. අපි මේ කාරණය සමගින් කතා බහ කරන්නට කැනඩාවේ සිට සම්බන්ධ කරගන්නවා ආචාර්ය නිලූෂා මල්මුතුගමගේ. නිලූෂා, ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
අපි පළමුවෙන්ම ඔබගෙන් දැනගන්නට කැමති, විශේෂයෙන්ම දැනට ඔබ නිරතවන මේ පර්යේෂණය පිළිබඳව තොරතුරු, විශේෂයෙන්ම මේ වැක්සින් ඇන් ඉන්ෆෙක්ෂස් ඩිසීසස් ඕගනයිසේෂන් ඇන් ඉන්ටර්නැෂනල් වැක්සින් සෙන්ටර් කියන ආයතනය සමගින් ඔබ මේ සිදු කරන පර්යේෂණය පිළිබඳව තොරතුරු අපි පළමුවෙන්ම ඔබගෙන් දැනගන්නට කැමති.
ඇත්තටම මගේ රිසර්ච් එකේ අරමුණ තමයි අපේ ආහාර ජීර්ණ පද්ධතිය, එහෙම නැත්නම් ඩයිජෙස්ටිව් ට්‍රැක් එකේ ජීවත් වෙන ක්ෂුද්‍ර ජීවීන්, අපි කියන්නේ ගට් මයික්‍රෝබ්ස් ලා කියලා. ගට් මයික්‍රෝබ්ස් කොහොමද අපේ ප්‍රතිශක්ති පද්ධතිය නැත්තම් ඉමියුන් සිස්ටම් එක ජීවිතයේ මුල් කාලයේදී ට්‍රේන් කරන්නේ? ට්‍රේන් කරන්නේ කොහොමද ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන විදියට කියලා. මේ සඳහා මම පාවිච්චි කරන්නේ අලුත උපන් බැටලුවන්. අපි මේ බැටලුවන් මවගේ ගර්භාෂයේ ඉන්න විටදී සර්ජරි එකක් කරලා ඒ බැටලුවන්ගේ හදනවා පිටත පරිසරයට එක්ස්පෝස් වෙන්නේ නැති පවුච් එකක් වගේ කොටසක්, ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ නැත්තම් කුඩා ආන්ත්‍රේ. එහෙම කරන්නේ අපිට මේ බැටලුව ආපහු ඉපදුනාට පස්සේ ජීවිතයේ ඕනෑම ස්ටේජ් එකදී ආපහු වෙන් කරපු කොටස සක්‍රිය ආන්ත්‍රයට, එහෙම නැත්තම් ඇක්ටිව් ගට් එකට සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රොසීජර් එක තුලින් අපි කරනවා ගට් මයික්‍රෝබ්ස්ලා ආහාර මාර්ගයේ කොලනයිස් වෙන එක පමා කරනවා. ඊට පස්සේ අපි මේ බැටලුවන්ව පාවිච්චි කරනවා කොහොමද මේ අපි කරපු සර්ජරි එක නිසා ආහාර ජීර්ණ පද්ධතිය ජීවත් වෙන මයික්‍රෝබ්ස්ලා, ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතියට අතුලත් ඉමියුන් සිස්ටම් එක වෙනස් වෙන්නේ කොහොමද මුල් අවදිදී කියලා බලන්න. බැටලුවන්ගේ ඉමියුන් සිස්ටම් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා බලන්නේ අපේ සෙල්ස් හැදලා තියෙන ෆන්ඩමෙන්ටල් යුනිට්ස් DNA RNA අධ්‍යයනය කළා තමයි.
මොකක්ද මේකට ප්‍රධාන හේතුව බවට පත්ුනේ මේ පර්යේෂණයට ඔබ යොමු වෙන්නේ?
මම මගේ මාස්ටර්ස් කරනවම මම දැනගත්තා අපේ ඩයිජෙස්ටිව් ට්‍රැක් එකේ ඉන්න මයික්‍රෝබ්ස්ලා නරක මයික්‍රෝබ්ස්ලා නෙවෙයි. අපි හිතන්නේ මයික්‍රෝබ්ස්ලා කිව්වොත් හැමතිස්සෙම මේගොල්ලන් අපිට ලෙඩක් හදනවා කියලා. එනකොට මට දැනගන්න තේරුණා මේගොල්ලන් ලෙඩ හදනවට වඩා ලොකු රෝල් එකක් කරනවා අපේ ඇඟ ඇතුලේ. ඒගොල්ලන් අපේ ඉමියුන් සිස්ටම් එක ට්‍රේන් කරනවා. අපි කොහොමද ලෙඩ වලට ඔරොත්තු දෙන්නේ, අපේ කොහොමද ලෙඩක් හැදෙන තියෙන රිස්ක් එක වෙනස් වෙන්නේ කියන දේ වෙනස් වෙනවා අපේ ඉන්න ගට් මයික්‍රෝබ්ස්ලා. මේ ගට් මයික්‍රෝබ්ස්ලා පොඩි කාලෙදී, කියන්නේ අපි අවුරුදු දෙකක් පහක් අතර වෙනකන් කාලෙදී ඉන්න කට්ටිය කොම්පොසිෂන් එක වෙනස් වෙනවා අපි වැඩිහිටි කාලෙදී තියෙන කොම්පොසිෂන් එකට වඩා. එතකොට මේ පොඩි කාලේ ඉන්න මයික්‍රෝබ්ස්ලා කොම්පොසිෂන් එක අපේ ඇඟේ ප්‍රෝග්‍රෑම්ස් දේවල් ප්‍රෝග්‍රෑම් කරනවා. උදාහරණයක් ගන්නම්, අපි අවුරුදු පහක් විතර වෙනකන් ඉන්න මයික්‍රෝබ්ස්ලා මොන කට්ටියද කියලා අපි දන්නවනම් අපිට කියන්න පුළුවන් ඒ පුද්ගලයා අනාගතේදී ඔබේසිටි නැත්තම් අධික තරබාරුව කියන දේ හැදෙන්න තියෙන රිස්ක් එක මොකක්ද කියලා. මෙන්න මේ වගේ හරිම ඉන්ටරෙස්ටින් දේවල් මේ ගට් මයික්‍රෝබ්ස්ලා ගැන දන්නවනම් අපිට මිනිස්සුන්ගේ ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ගැන හොයාගන්න පුළුවන්. අධික තරබාරුව කියන්නේ එක උදාහරණයක් විතරයි. ඊට අමතරව අපිට ඩයබිටීස් හැදෙන්න තියෙන චාන්ස් එක, ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස්, ඒ කියන්නේ මහාන්ත්‍රයේ සිදුවෙන ඉදිවීම්, ඇලර්ජීස්, ඒ වගේම එක්සීමා, ඕටිසම්, පොඩි ළමයින්ගේ දැනට පවතින ඉතාම බහුල රෝගයක් ඕටිසම්, මෙන්න මේ වගේ ලෙඩ රෝග කිහිපයක්ම තියෙනවා ගට් මයික්‍රෝබ්ස්ලා ඉන්න කොම්පොසිෂන් එක අනුව තීරණය වෙන. හැබැයි තියෙන ලොකුම ප්‍රශ්නේ අපි දන්නේ නැහැ ඇයි මෙහෙම වෙන්නේ. අපි දන්නේ නැහැ අපිට මොනවද කරන්න පුළුවන් මේ තත්ත්වය වෙනස් කරගන්න කියලා. මෙන්න මේ හේතුව හින්දා තමයි මගේ රිසර්ච් එක ආහාර ජීර්ණ පද්ධතියේ ඉන්න මයික්‍රෝබ්ස්ලා ගැන තේරුම් ගන්න පටන් ගත්තේ.
ඔබ දැන් මේ සාකච්ඡාව ආරම්භයේදී සඳහන් කළා විද්‍යාත්මකව ඔබගේ මේ පර්යේෂණය ක්‍රියාත්මක වෙන ආකාරය අපේ සාමාන්‍ය අසන්නන්ට සඳහන් කළොත් මේක සාමාන්‍ය මිනිසුන්ගේ සාමාන්‍ය මිනිසෙකුගේ සෞඛ්‍ය එහෙමත් නැත්නම් අපි දන්නවා මේ වෛද්‍ය විද්‍යාත්මකව සාමාන්‍ය කෙනෙකුට ප්‍රතිකාර කරන්න සාමාන්‍ය කෙනෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන්නට උපකාරී වෙන්නේ කොහොමද ඔබගේ මේ පර්යේෂණය නිමාවට පත්වීමෙන් අනතුරුව?
මං කලින් සඳහන් කරා වගේ අපි දන්නවා දැන් ගට් මයික්‍රෝබ්ස්ලා ඇත්තටම අපිට වැදගත්. අපේ නිරෝගී බව වැඩි කරනවා. ඒ කියන්නේ අපිට පුළුවන් වෙනවා අපි ළමයි විදිහට පොඩි කාලේදී අපේ ගට් මයික්‍රෝබ්ස් කම්පොසිෂන් එක මොන විදිහකින් හරි, ඒ කියන්නේ අපි ගන්න ආහාර වලින් අපි පොඩි කාලේ ළමයින්ව එන්වයරන්මන්ට් එකට එක්ස්පෝස් කරන විදිහෙන් වෙනස් කරන්න පුළුවන් නම් ළමෙක් වැඩිහිටියෙක් බවට පත් වෙනකොට ඒගොල්ලන්ගේ නිරෝගී බව වැඩි කරන්න පුළුවන් කියලා. ඇත්තටම මේක තමයි හොට් ටොපික් එක ගට් මයික්‍රෝබ් රිසර්ච් වල. එතකොට මම කරන්නේ මම බලන මොනවද මේ ඉන්න ඩිෆරන්ට් මයික්‍රෝබ්ස්ලා කොහොමද මේ මයික්‍රෝබ්ස්ලා වෙනස් වෙනකොට අපේ ප්‍රතිශක්ති පද්ධතිය නැත්නම් ඉමුන් සිස්ටම් එකේ වර්ධනය වෙනස් වෙන්නේ කියලා. අන්න ඒ දේවල් හොයාගත්තම අපිට පුළුවන් මේ මයික්‍රෝබ්ස්ලා අපේ කෑම වලට සප්ලිමෙන්ට් එකක් විදිහට ඇඩ් කරනවා. හරියට අර දැන් යෝගට් වලට ප්‍රොබයොටික්ස් ඇඩ් කරනවා වගේ අපේ කෑම වලට සප්ලිමෙන්ට් එකක් විදිහට මේ නිරෝගී බව ප්‍රොමෝට් කරන මයික්‍රෝබ්ස්ලා ඇඩ් කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් ඇත්තටම ප්‍රධාන ප්‍රශ්නයක් දැනට තියෙන අද කාලේ සී සෙක්ෂන් බර්ත් රේට් එක හරිම වැඩි. සමහර රටවල් වල 50%ක් දක්වා ගිහින් තියෙනවා. ඒ වගේම ප්‍රී ටර්ම් බර්ත් රේට් එහෙම නැත්නම් නොමේරු දරුවපත් 15%ක් විතර රෝගයේ සිද්ධ වෙනවා. මෙන්න මේ දේවල් ඇත්තටම ගට් මයික්‍රෝබ්ස්ලාගේ කම්පොසිෂන් එක වෙනස් කරන ප්‍රධාන හේතු. එතකොට අපිට පුළුවන් ඒ වගේ ඉපදිච්ච ළමේ අපි කොහොමද නිරෝගී බව ප්‍රමෝට් කරන ගට් මයික්‍රෝබ්ස්ලා ඉන්ට්‍රඩියුස් කළා එයාගේ නිරෝගී බව වැඩි කරන්නේ? මොකද මේ ළමයින්ට ලෙඩ හැදෙන්න තියෙන චාන්ස් එක ඇත්තටම හරිම වැඩි නැචරල් බර්ත් වෙන ළමයකට වඩා. අන්න ඒක තමයි අපේ ප්‍රධාන ටාගට් එක.
හොඳයි, අද අපි මේ වැඩසටහනෙන් කතා බහ කරමින් සිටින්නේ කැනඩාවේ සස්කැචුවාන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිලූෂා මල්මුතුගමගේ සමගින්. අපි දැන් ඔබගෙන් දැනගන්නට කැමති විශේෂයෙන්ම ඔබට මේ පසුගියදා ලැබුණ ඔබගේ පර්යේෂණ සඳහා උපකාරී වීම සඳහා අධිශිෂ්‍යත්වයක් බැන්ටිං පෝස්ට් ඩොක්ටරල් ෆෙලෝෂිප් කියලා. මේ කරුණු කාරණා විශේෂයෙන්ම ඔබගේ පර්යේෂණවල ඉදිරියට එහෙමත් නැත්නම් පර්යේෂණවල දියුණුවට හේතු පාදක වෙන්නේ කොහොමද නිලූෂා?
ඇත්තටම මේ බැන්ටිං පෝස්ට් ඩොක්ටරල් ෆෙලෝෂිප් එක දෙන්නේ කැනඩාවේ ග්‍රැජුවට් වෙච්ච මේ PhD තියෙන කට්ටියට. මේක කම්පිටිටිව් ප්‍රෝග්‍රෑම් එකක් හරහා තමයි අපිට ලැබෙන්නේ. ඒගොල්ලන් අපේ රිසර්ච් කැපැසිටි එක වැඩි කරන ගමන් ඇත්තටම බලාපොරොත්තු වෙනවා අපි කොහොමද ෆියුචර් සයන්ටිස්ට් කෙනෙක් විදිහට ලීඩර්ෂිප් කැපැසිටිස් ඩිවලප් කරන්න කියලා.
මෙවැනි කාරණා කොහොමද පර්යේෂිකාවක් විදිහට ඔබට පිටුවහලක් වෙන්නේ නිලූෂා?
මේක ඇත්තටම මේ කැනඩාවේ අපි කියන්නේ most prestigious funding program එක කියලා. ඒක ඔප්පු කරනවා කොහොමද මගේ රිසර්ච් කෙනෙක් විදිහට මම කොහොමද competitive මගේ niche එකේ, ඒ කියන්නේ මගේ gut microbes associate research වලදී මම කොහොමද researcher කෙනෙක් විදිහට competitive කියලා පෙන්නනවා. ඒ වගේම ඒගොල්ලෝ පෙන්නනවා මම කොහොමද තනියෙන් proposal එකක් ලියලා grant එකක් අරගෙන ඇත්තටම තනියෙන් කොහොමද මේ research එක conduct කරන්න කියන දේ, ඒ process එක හරහා යන්නේ කොහොමද කියන එක ඒගොල්ලෝ පෙන්නනවා. එතකොට මගේම ලෙවල් එකේ ඉන්න අද අනික් රිසර්චර්ස් එක මං කොච්චර කම්පිටිටිව්ද කියන එක තීරණය වෙන්න එක හේතුවක් තමයි මේ ෆෙලෝෂිප් එක.
හොඳයි, ඔබගෙන් දැනගන්න කැමති විශේෂයෙන්ම මේ ඔබ පර්යේෂිකාවක් විදියට ලබාගත් ජයග්‍රහණ පිළිබඳව අන්තර්ජාලයේ මා අධ්‍යයනය කරනකොට මට දැනගන්න ලැබුණු කාරණයක් තමයි ඔබ පෞද්ගලිකවත් ඉතාමත් දැඩි අභියෝගවලට මුහුණ දුන්නු පර්යේෂිකාවක් බව. කොහොමද ඔබ පර්යේෂිකාවක් විදියට මොන වගේ අභියෝගවලටද මුහුණ දුන්නේ පර්යේෂණ දිවියේදී සහ පෞද්ගලික ජීවිතයේදී කොහොමද ඔබ ඒවා ජයගත්තේ?
මම කතා කරන්න මුලින්ම මොකද්ද පර්යේෂණාත්මකව අපිට තියෙන චැලෙන්ජ් එක. අපි ඇත්තටම මම දැන් කිව්වා මම වැඩ කරන්නේ අලුතුපම් බැටළු පැටවුන් එක කියලා. එතකොට මේ හියුමන් හෙල්ත් රිසර්ච් කරන කට්ටිය කල්පනා අහන පළවෙනිම ප්‍රශ්නේ ඔයා කොහොමද කියන්නේ මේ බැටළු පැටව මිනිස්සුන්ට සමානයි, ඔයා කොහොමද කියන්නේ ඔයාගේ රිසර්ච් එක හියුමන් හෙල්ත් එක ඩිවලොප් කරනවා කියලා කියන්නේ? එන්නේ ප්‍රශ්නේ තමයි අපිට යන ප්‍රධානම ප්‍රශ්නේ. එතකොට අපි කරපු දේ තමයි දැනට මිනිසාගේ තියෙන හැම ලෙඩකටම අදාළ පර්යේෂණ කරන්න පාවිච්චි කරන ඇනිමල් මොඩල් එක තමයි මවුස්. මවුස් කියන්නේ මේ ජෙනටිකලි මොඩිෆයි කරපු සත්ව විශේෂයක්. මොකද ඒගොල්ලෝ මුළු ලයින් එකම එකම විදියට එන්නේ. එතකොට මේ සත්ව විශේෂයේ ඉන්ඩිවිජුවල් ඇනිමල් වේරියේෂන්, ඒ කියන්නේ එක සතෙක් අනෙක් සතෙක්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක හරිම අඩුයි. ඇත්තටම නම් මිනිස්සුන්ගේ, ඒ වගේම මම පාවිච්චි කරන ෆාම් ඇනිමල්ස් ලගේ මේ ඉන්ඩිවිජුවල් වේරියේෂන් කියන එක හරිම වැඩි. ඒ නිසා තමයි කිසිම දෙයක් හැමෝටම කොමන් විදිහට ඇප්ලයි කරන්න බැරි වෙන්නේ. එතකොට අපි ආපු ප්‍රධාන රිසර්ච් චැලෙන්ජ් එක ටැකල් කරේ, අපි කිව්වා මේ ෆාම් ඇනිමල්ස් ලගේ ඉමුන් සිස්ටම් එක නැත්නම් ප්‍රතිශක්ති පද්ධතිය පොඩි කාලෙදී ඩිවලප් වෙන විදිය මිනිස්සුන්ට ඉතාමත් සමානයි. ඒ වගේම ඒගොල්ලන් මිනිස්සු වගේම ඉන්ඩිවිජුවල් ඇනිමල් වේරියේෂන් එක හරිම වැඩි. ඒ නිසා මීයන්ට වඩා වෙන ඇනිමල් මොඩල් එකක් පාවිච්චි කරන එක ඉතාමත් සුදුසුයි කියලා තමයි අපි අපේ ෆන්ඩර්ස් ලව හැමතිස්සම කන්වින්ස් කරේ. මගේ පර්සනල් චැලෙන්ජස් ගත්තොත් නම් මට මං හිතන්නේ යුනීක් චැලෙන්ජස් වගේක් තමයි ෆේස් කරන්න හම්බුනේ. මට මතකයි මං මුලින්ම කැනේඩියන් වීසා වලට ඇප්ලයි කරනකොට මේ මගේ මෙඩිකල් ටෙස්ට් එකේ පොඩි ප්‍රශ්න වගේක් ඇවිල්ලා, ඇත්තටම මගේ වීසා ඒ වෙලාවේ ඉෂු කරේ නැහැ. එහෙනම් මගේ පළවෙනිම හම්බෙච්ච ඇසිස්ටන්ෂිප් එක මේ මට මිස් වුණා. මොකද ඒ ප්‍රොෆෙසර් බලන් හිටියේ නැහැ මම මගේ වීසා ක්ලියර් කරගෙන ආපහු කැනඩාවට එනකම්. එතකොට මම කරන්න හිටියේ ඇත්තටම නම් ජෙනටික් රිලේටඩ් රිසර්ච් එකක්. මං ඒක මිස් වුණාට පස්සේ මට ඇත්තටම හම්බුණා මගේ මේ ඊළඟ චාන්ස් එක ගට් මයික්‍රෝබ්ස් ලගෙන ස්ටඩි කරන්න. මං හිතනවා ඒ මගේ දෙවනි චාන්ස් එක හින්දා තමයි මට ඇත්තටම මේ අද බෑන්ටින් ෆෙලෝෂිප් එක වගේ ප්‍රෙස්ටිජියස් ෆෙලෝෂිප් එකක් උනත් හම්බුනේ. හේතුව මොකද අද කාලේ හරිම ඉම්පෝර්ටන්ට් දෙයක් විදිහට සලකන අපේ ගට් මයික්‍රෝබ්ස්ලා අපේ බිහේවියර් එක, අපේ හෙල්ත්, අපේ ජීවිතයේ ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් වලට ඉම්පෝර්ටන්ට් වෙන්නේ කියලා ලොකු රිසර්ච් ඒරියා එකක් වෙනවා. ඒ වගේම ෆන්ඩින් සෑහෙන තියෙනවා මේ රිසර්ච් වලට. එතකොට අන්නේ දේ හින්දා එදා මම හිතපු බෑඩ් ලක් එකක් කියලා හිතපු දේ හින්දා මම අද ඇත්තටම සෑහෙන හොඳ රිසර්ච් ඒරියා එකක ඉන්නවා.
හොඳයි, මං හිතන්නේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන අසන්නන්ට එය සුවිශේෂී කතාබහක් වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි මේ කතාබහ කළේ කැනඩාවේ සස්කචුවාන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිලූෂා මල්මුතු ගමගේ සමගින්. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ධෛර්ය ශක්තිය ලැබෙන්නට කියලා, ඔබගේ සියලුම පරිශ්‍රණ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්නට කියලා. SBS ගුවන් විදුලිය සමගින් කාර්යබහුල කාලසටහනක් තුළ මේ සාකච්ඡාවට එක් වුණාට බොහොම ස්තුතියි.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.